ඊළඟට ගරු ජානක සේනරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මුලාසාරුඩ මන්ත්‍රීතුමනි, මෙවර අයවැයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විවාදයේ දවසේ ආපහු මතක් කරගන්න ඕන වෙනවා මේ අයවැයේ වැය රුපියල් බිලියන 8980න් 50%ක්ම, ඒ කියන්නේ බිලියන 4495ක්ම වැය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට 2026 අවුරුද්දේ ණය සේවා කරනයිට. හැබැයි අපි මේ අයවැයෙන් 2026 අවුරුද්දට සෞඛ්‍ය වෙනුවෙන්, සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 654ක් වෙන් කළ දෙනවා. ඒ කියන්නේ සමස්ත වැයෙන් අර ණයත් ඇතුළු, ණය ගෙවන මුදලත් ඇතුළු සමස්ත රාජ්‍ය වියදමෙන් 7% සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ තියෙනවා. ඒකේ පුනරාවර්තන වියදම බිලියන 543න් 292ක් සෞඛ්‍ය සේවකින්ගේ වැටුප් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ සමස්ත රාජ්‍ය වියදමෙන් 3% සෞඛ්‍ය සේවකින්ගේ වැටුප් වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. එතකොට මේකේ මේ ගරු විපක්ෂ නායකතුමා උදේම අර වෛද්‍යවරුන්ගේ වැටුප් පිළිබඳව කවුරු හරි දීපු වார்த்தාවක් කියුවා, ඒක වැරදි. එතුමාව නොමගයවලා දිනවා කවුරු හරි. ඒ ඉලක්කම් ටික වැරදි. මේ වෙනකොට අපේ රටේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙක්, පසුගිය මාස කීපය ඇතුළත පත්වීම් ලැබූ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙක් මූලික වැටුප් විදියට රුපියල් 75,000ක විතර ප්‍රමාණයක් මුදලක් ගන්නවා. ඒ වගේම ජනවාරි මාසෙ වෙද්දී ඒක තවත් දැනෙන ප්‍රමාණයකින් වැඩි වෙනවා. විපක්ෂ නායකතුමා 58,000ක් 54,000ක් වගේ ගාණක් කිව්වා. ඒක මං හිතන්නේ පරණ තිබිච්ච ගාණ 2024 තිබුණ ගාණ තමයි එතුමා කිව්වේ. ඒතර මේ සෞඛ්‍ය වියදමෙන් රෝහල් සංවර්ධන සඳහා බිලියන 43ක්, ඒ වගේම දේශීය වෛද්‍ය පහසුකම් සඳහා බිලියන 6ක් ඔය විදිහට වෙන් කරලා තිනවා. වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 187ක් වෙන් කරලා තිනවා. ඒ වගේම අර පහුගිය ආණ්ඩුව විසින් විකුණන්න ලෑස්ති කරපු ත්‍රිපෝෂ වැඩසටහන වෙන රුපියල් බිලියන 12.9ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවකයන් පිළිබඳව ගත්තාම සෞඛ්‍ය සේවකයන්ගේ කැපැසිටි බිල්ඩින් නැත්නම් ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 24.9ක් වෙන් කරලා තිනවා. අර කාලයක් බය වෙලා හිටපු සුවසැරිය වෙනුවෙන් අපි රුපියල් බිලියන 4.2ක් වෙන් කරලා තිනවා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් ගැන කතා කරා. වෛද්‍යරු නැතුළු රෝහල් සේවකයන්ගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නේවාසික පහසුකම් නැංවීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒකෙදි මතක් කරන්න ඕනේ 2001 2004 අවුරුදුවල සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටපු ගරු විපක්ෂ නායකතුමා, ඒ වගේම 2015 2019 කාලේ නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයා සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා හිටපු විදිහට හිටපු එතුමා ඒ කාලේ මේ නිල නිවාස පිළිබඳව, ඒ වගේම මේ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවකින්ගේ වැටුප් පිළිබඳව හොයලා බලුවේ නැත්තේයි කියලාත් අහන්න වෙනවා. ඒ වගේම අපේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල තීරණ කීපයක් කියන්න කැමති. නුවරඑළියේ දිස්ත්‍රික් රෝහලේ අර අක්ෂිශල්‍ය කර්මවලට ගිහිල්ලා ඇස්පෙනීම අහිමි වෙච්ච ඒ අයට ගෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ කාලේ බාල බෙහෙත් ගෙනල්ලා ඇස්පෙනීම අන්ද වෙච්ච අයට 12 දෙනෙකුට රුපියල් මිලියන බැගිනුත්, දෙන්නෙකුට රුපියල් 750,000 බැගිනුත්, තවත් එක්කෙනෙකුට රුපියල් 107 බැගිනුත්, තවත් දෙන්නෙකුට රුපියල් 250,000 බැගිනුත් වන්දි දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම දැන් ඖෂධ හිඟකම පිළිබඳව විශාල බේගල් ප්‍රමාණයක් අද දැම්ම මෙතනින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් උදේින්දා ඉතිහාසයේ පළවෙනි වතාවට ඖෂධ වර්ග 350ක මිල අඩු කරන්න අපේ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. ඒ වගේම 2016 සිට අහිමි කර තිබූ රාජ්‍ය සේවකින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම මේ අයවැයෙන් නැවත ලබා දීලා තියෙනවා. ඒකෙදි වෛද්‍යවරුන් විතරක් 12,000කට අධික ප්‍රමාණයකට විශ්‍රාම වැටුප් හිමිකම ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සෑදීම සඳහා සකස් කිරීම සඳහා මූලික කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ වගේම වෛද්‍ය ස්ථානමාරු විධිමත් කිරීම සඳහා ඩිජිටල්කරණය තුළින් නිවැරදි දත්ත පද්ධතියක් මගින් කටයුතු කරන්න වැඩ සූදානම් කරමින් ඉන්නවා. ඒ වගේම විදේශ පුහුණුව නිම කරලා පැමිණෙන වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන්ගේ මුල් පත්වීම ලබා දීමේදී ඔවුන්ගේ පහසුව සලකලා ඔවුන්ව ලංකාවේ රඳවා ගැනීමට ඔවුන්ට පහසුකම් සැලසෙන විදිහට ඒ වගේම ඔවුන්ගේ විදේශ පුහුණුව ලබන කාලයේදී දෙන දීමනායාපන යාවත්කරණ කිරීම සඳහා අදාළ කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රවාහන කටයුතු ඒක තමයි මේ දවස්වල හොට් ටොපික් වෙලා තිබුණේ. වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලුව අනිවාර්යයෙන්ම මේ දෙන ඩැට් දීමනාව ඒ වගේම මේ වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නැහැ කියලා අපි පිළිගන්නවා. ඉදිරියේදී රටේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව ඒ වගේම අයවැය නියෝජනා කරපු ජාතික වැටුප් කොමිසමේ නිර්දේශ සමග අනිවාර්යයෙන්ම ඒ දීමනා යාවත්කාලීන කරන්න කටයුතු කරනවා. බඳවා ගැනීම ගත්තාම රජයේ සේවයට ඉතිහාසයේ වැඩිම බඳවා ගැනීම මේ අවුරුද්දේ 70,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්න මේ බංකොලොත් වෙච්ච රටක් විපක්ෂයේ අය බාර දුන්නේ දසක 7,000ක් තිස්සේ බංකොලොත් කරපු රටක්. ඒ රටේ අපි මේ පළවෙනි අවුරුද්දේදී මේ පුළුවන් වුණා 70,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරන්න. ඒ අතර ආයුර්වේද වෛද්‍යවරු 303ක් සාතු සේවක සේවිකාවන් 1000ක් ඒ වගේම අරක් කැමියන් 182ක් ඔය ආදි වශයෙන් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිතයි. 2025 අවුරුද්දේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් පුරප්පාඩු 85ක් තිබුණා 26ක් බඳව ගත්තා. පාසල් දන්ත චිකිත්සක පුරප්පාඩු 165ක් තිබුණා 63ක් බඳව ගත්තා. ECG එහෙම නැත්නම් කන්තු කරේකන ශිල්පීන් 222 පුරප්පාඩු තිබුණා 58ක් බඳව ගත්තා. මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 56න් 15ක් පුරප්පාඩු 56න් 15ක් බඳව ගත්තා. ඖෂධ සංයෝජක 370න් 133ක් බඳව ගත්තා. ඒ විතරක් නෙමෙයි හෙද සේවයට ඉතිහාසයේ වැඩිම එක්වරකදී බඳවාගත් ප්‍රමාණය 3525ක් හෙද සේවයට බඳවා ගත්තා. ඒ විතරක් නෙමෙයි පහුගිය කාලේ රටේ අවුරුදු 4-5 සමහර හෙද පාසල් වහලා හෙද විදුහල් වහලා තිබුණා. අපි හෙද විදුහල්ට 2025 අවුරුද්දේ 2650ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂයෙන්ම මිලදී ගැනීම ඖෂධ හා උපකරණ නව ප්‍රසම්පාදන මාර්ග උපදේශ සකස් කරමින් ඉන්නවා. ඒ වගේම ඊ ප්‍රොකියුමන්ට් ක්‍රමය හඳුනා දීමට ඒ වගේම ෆ්‍රේම්වර්ක් ඇග්‍රිමන්ට් හරහා හිඟයකින් තොරව විවිධ උපකරණවල ඒ අවශ්‍ය විවිධ
මතුමා විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඊ ප්‍රොකියුමන්ට් හරහා ඒ හිඟයකින් තොරව උපකරණ ලබා දීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් විදේශ වෙනත් රටවල් වලින් ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ක්‍රමයට ඖෂධ හා උපකරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මම කැමති ලේඛන දෙකක් සභාගත කරන්න. අර උදේ විපක්ෂ නායකතුමා යම් දාර්ශනික ප්‍රමාණයක් පිළිබඳව කිව්වා. ඒකේ පරස්පර අදහස් දෙකක් තියෙනවා. සමහර දාර්ශනික වලින් අපි උඩ ඉන්නවා. ලදරු මරණ අනුපාතය වගේ දේවල්. එතකොට ඒව අවුරුදු 76 හොඳ දේවල් විදිහට එතුමා හඳුන්වන්න උත්සාහ කරා. හැබැයි ගරු විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයට විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි ගරු මන්ත්‍රීතුමනි මුලාසනේ, දැන් ලෝකයේ සෞඛ්‍ය දර්ශක වෙනස් 2018 හඳුන්වා දීලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එකකින්. මෙන්න මේ 100 කෝ හෙල්ත් ඉන්ඩිකේටර්ස් සෞඛ්‍ය දර්ශක 100ක් මේකේ තියෙනවා කාණ්ඩ 4ක් ඔස්සේ ඉන්පුට් අවුට්පුට් අවුට්කම් ඉම්පැක්ට් විදිහට. ඒත් මේකේ තියෙනවා දාර්ශක 100ක්. මේ 100ෙන් මේ ඉම්පැක්ට් එකේ තියෙන යම් යම් දාර්ශක කීපයකින් තමයි ඉදිරියෙන් ඉන්නේ. හැබැයි මේකේ මේ ඉන්පුට් එකේ තියෙනවා හෙල්ත් ෆයිනෑන්සින් කියලා කොටසක්. ඒකේ තියෙනවා per capita health expenditure එක. අපි එක මිනිහෙක් වෙනුවෙන් කොච්චර වියදම් කරනවද? ඒ වගේම out of pocket health expenditure. මිනිහෙක්ගේ පුද්ගලයෙක්ගේ සෞඛ්‍ය වියදමෙන් කොපමණ ප්‍රමාණයක් අතින් වියදම් කරනවද කියන එක. මෙන්න මේ වැයෙන් ගත්තහම මේ දාර්ශක වලින් අපි ලෝකේ පහලින් ඉන්නේ. ඒ වගේම RDA deaths ගත්තාම අපි ලෝකේ නරක තැනක ඉන්නේ. ජනගහනයේ ලක්ෂයකට මාර්ගානතුරු වලින් 11.5ක් මැරෙනවා 2021 වාර්තාවක්. සියදිවින අසාගෙනීම් ජනගහනයේ ලක්ෂයකට 15.9ක්. මිනී මැරුම් 2018 සංඛ්‍යා ලේඛනයක්
ලක්ෂයකට 1.3ක්.
මට විනාඩියක් ඉල්ලා සිටිනවා මන්ත්‍රීතුමනි. ඒ විදිහට දිනවා මම මේක සභාගත කරනවා. මේකේ සෝස් එක ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 100 කෝ හෙල්ත් ඉන්ඩිකේටර්ස් මේක මම සභාගත කරනවා. ඒ වගේම තවත් එක මේකක් තප්පර කිහිපයක් කරන සභාගත කරනවා. මේ තියෙන්නේ වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳව කතා කරා ගොඩක්. ඒ නිසා මේ තියෙන්නේ 2025 ජූලි මාසයේ පබ්ලිෂ් කරපු රිසර්ච් ආටිකල් එකක්. මේ රිසර්ච් එක කරලා තියෙන්නේ ලංකාවේ ජේෂ්ඨම වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න මහාචාර්යවරු මදුනිල් නිරියල්ල, නිලන්තිද සිල්වා, ජනකද සිල්වා, ඔය ආදි වශයෙන්, සරෝජ් ජයසිංහ මේ ආදි වශයෙන් ආචාර්ය මහාචාර්යවරු පිරිසක් විසින් කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක්. 2025 ජූලි 16 තමයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. මම මේකත් සභාගත කරනවා. මේකේ මාතෘකාව තමයි ශ්‍රී ලංකාස් ඉකොනොමික් ක්‍රයිසිස් ඇන්ඩ් ද මයිග්‍රේෂන් ඔෆ් ඩොක්ටර්ස්. මේකේ හයිලයිට්ස් වල තියෙනවා මොකද්ද? The economic crisis has triggered a mass migration of Sri Lankan medical doctors. 2022-24 කාලේ වෛද්‍යවරු 1409ක් විතර රට අතහැරලා ගිහලා තිනවා. එතකොට මේකෙන් කියනවා මොකද්ද? ආර්ථික අර්බුදය තමයි මේ වෛද්‍යවරු රටහැරලා යන්න හේතුව. මේක සභාගත කරනවා. ඒ නිසා මේවට හේතු හොයන්න නැතුව, මේ හේතු සලකන්න නැතුව මේ අවුරුද්ද ගැන විතරක් සලකන එක ගැන අපිට කනගාටුයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.